අද අපි බලමු අපි එන සුමානෙට කායගත සති භාවනාව ඒ කොට දෙදිස්කුණ පෙ සිහි කරන්නත් ඒක උදව් උපකාර වෙන නිසා අපි මේ කායගත සති සූත්‍රය බලමු. මේ කායගත සති සූත්‍රය තථාගතයන් වහන්සේ මේ සවැත් නුවර මේ අනේපිඩු සිටානන්ගේ ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට මේ පින්ඩපාතයෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා මේ රැස්වලා හිටියා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා අතර කතාවක් පැන නැගුණා. මේක ආශ්චර්යයක්, මේ අසිරි දෙයක්, මේ අද්භූතයි. මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරියත් සම්මක් සම්බුදුරජාණන් වහන්සේ විසින් භාවිත බහුලීකృత වූ කායගත සතිය භාවනාව මහත්ඵල මානසංසය වදාරන ලද්දේ කියලා. ඒක භාවිතා කිරීම මහත්ඵලයි මානසයි කියලා. එතකොට මේ සියල්ලව දන්න බුදුරජාණන් වහන්සේ පවසන මේකේ මේ භාවනාව ආනාපාන සති භාවනාව කායගත සතිත් කොටස් හතක් තියෙනවා. බොහෝම මේ මහත්ඵල මහානිසංසයි කියලා මේ වදාරනවා. එතකොට මේක සාමාන්‍ය මිනිස්සුෙකුට නම් කපාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියන එක. මේ කතාව මෙහිම පහළ වුණාම ඒ තථාගතයන් වහන්සේත් ඉතින් ඒ ශාලාව කළා වැඩියා. එළ තථාගතයන් වහන්සේ ඇහුව මොකද්ද මේ මම ආපු වෙලාවේදී අඩාල වුණ මේ සාකච්ඡාව කියලා. ඉතින් එතකොට වික්ෂුන් වහන්සේලා පැවසුවා මේ ඒ කියපු සාකච්ඡාව මේ තථාගතයන් වහන්සේ මෙහිම කායගත සතිය මේ මහත්ඵලයි මහානිසංසයි කියලා මෙහිම වැඩ පැවසුවයි කියලා. එපර තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කීසෙයින් භාවිත වූ මොන ආකාරයකට භාවිතා කරපු බහුලීකృత වූ වඩන්නා වූ ඒ කායගත සතිය මහත්ඵල මහානිසංස වෙනවද කියලා. මහණෙනි මේ සස්නේ මහණ ආරණ්‍යගත වේවයි වෘක්ෂ මූලගත වේවයි ශුන්‍යාගාර වේවයි පලක් බැඳ උඩුකය සුජු කොට තබා මේ අපි මේ සිහිය එළවන හුස්ම ගන්න පිට කරන එකට. ඊළඟට හේ සිහිය ඇතිවම ආස්වාස කරයි. සිහිය ඇතිවම ප්‍රාස්වාස කරයි. හුස්ම ගන්න දැනගෙන සිහිය හුස්ම ගන්නවා දැනගෙන හුස්ම පිට කරනවා. දීර්ඝ කොට හෝ ආස්වාස කරමි දීර්ඝ කොට ආස්වාස කරමි නෝනින් දැන ගන්නවා. කියන්නේ දීර්ඝ ලෙස දැන් මට තේරෙනවා මම දිගට ගන්නකොට මම දිගට ගන්නවා කියලා. මේක මම සිහියෙන් දන්නවා මේක මේ විදියයි මම ගන්න කියලා මම වෙන දෙයක් හිතන්නේ නැහැ. ඊළඟට දීර්ඝ කොට මේ හුස්ම පිට කරනකොට දීර්ඝ ලෙස හුස්ම පිට කරනවායි කියලා දැන ගන්නවා. කෙටියෙන් මම හුස්ම ගන්නවා නම් කෙටියෙන් මම හුස්ම ගන්නවායි කියලා දැන ගන්නවා. කෙටියෙන් හුස්ම පිට කරනකොට කෙටියෙන් හුස්ම පිට කරනවායි කියලා දැනගන්න. එතකොට මෙතෙන්දි බලන්න මේ දීර්ඝ භාවයේ කෙටි භාවයේ කියන එකට මගේ මනස සියුම්ව පවත්වනවා මේකේ තියෙන தත්ත්වයට. ඊළඟට මේ සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමිත සික්කති කියලා කියන්නේ මේ මුළු කයම හුස්ම ගැනීමයි පිට කිරීමයි කියන දෙකම කයක් විදියට තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ කය දැනගෙන හුස්ම ගන්නවා පිට කරනවා. ඒකය සංසිඳු වෙමින් අපි ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒ කියන්නේ අර හුස්ම දැන් අපි තදින් ගත්තොත් එහෙම වාහේත් වෙලා ඉඳලා අර පිටිපසට යන gati ඉස්සරහට එන gati ඒව නැතුව. ඒ කියන්නේ ඇඟ වැනීමක් නැහැ. මොකද මේ එන්නේ ඉන්නම මේක සියුම් බවටපත් වෙනවා. හුස්ම ගන්න පිට කරන එක සියුම් බවටපත් වෙලා අපි හුස්ම ගන්න ඒක එන්නේ අඩුවෙලා ගිහලා හතරවෙනි ධානයේදී නම් හුස්ම ගන්නෙම නැහැ. හුස්ම ගැනීමක් පිටගිරීමක් හොයන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේක දැනෙමින් මේ හුස්ම ගැනීම පිටගිරීම කරනවා. එතකොට මේ කය සංසිඳු වෙමින් හුස්ම ගන්නවා පිට කරනවා. මේ විදිහට හික්මීමක් තියෙනවා. මෙහෙම සිහිය ඇතුව භාවිතා කරනකොට මේ ආතාපිනෝ කියලා කියන්නේ මේ කෙලෙ මේ නුවණ. ආතාපි කියලා කියන්නේ වීර්ය. කෙලෙස් තවන වීර්ය නැති කරන වීර්ය. මෙහෙම පවත්වනකොට මේ පංචකාම ගුණ නිස්සෘත වූ යම් දිවෙන සංකල්පනාව ඇද්ද ඒව පහව යනවායි කියලා. මේ විදිහට වීරයෙන් යුතුව මේ දේ කරනකොට මෙතන පෙන්නනවා පාලි භාෂාවෙන් ගෙහිසිතා සරසංකප්පා කියලා. ගෘහස්සිතව තියෙන සංකප්පයන් අපිට තියෙන සංකප්පයන් සරසංකප්පයන් කියනව පහ වෙනවායි කියලා. පහ වෙලා යනවායි කියලා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා memories and aspirations කියලා. ඒවා ටික data world ya gotido. එතකොට මේ මොකද්ද මේ කියන්නේ? කොහොමද අපි හුස්ම ගන්නකොට පිට කරනකොට කොහොමද මේ සරසංකප්පේ කියන එක පහ වෙන්නේ කියන එක. සරසංකප්පය කියලා කියන්නේ මොකද්ද? සරසංකප්පය කියලා කියන්නේ අපි දන්නවා ධාතු. අපිට තියෙනවා ඒ චක්කු ධාතු. ඇහෙන් පේන ඒවා තියෙනවා. චක්කු මෙතන ඇහැ. ඊළඟට රූප. රූප ධාතු තියෙනවා. චක්කු විඥාන ධාතු තියෙනවා. ඇහැයි රූපය ගැටලා අපිට චක්කු විඥානයක් ඇති වෙනවා. කන තියෙනවා, සද්දේ තියෙනවා. කනයි ශබ්දයයි හේතු කොටගෙන අපිට සෝත විඥානය ඇති වෙනවා. එතකොට මේ තුනේ එකතු තමයි ස්පර්ශය වෙන්නේ. එතකොට මේ මේ මේතන විඥානයක් ඇති වෙනවා. ඒකට අපි නමක් දෙනවා සෝත විඥානිය කියලා. දැන ගැනීමක් තියෙනවා. නාසයයි ඒ සුවඳයි හේතු කොටගෙන අපිට ගාන විඥානිය ඇති වෙනවා. ඊළඟට අපිට මේ දිවයි රසයයි හේතු කොටගෙන ජීවා විඥානිය කිනක ඇති වෙනවා. කයයි ස්පර්ශයයි කියන්නේ පොට්ටබ්බේ කියලා කියනවා. ඒක හේතු කොටගෙන අපිට මේ කාය විඥානිය ඇති වෙනවා. මනසයි ධර්මයයි නිසා මනෝවිඥානය කියන එක ඇති වෙනවා. එතකොට මේ සරසංකප්පා කියලා කියන්නේ දැන් මේ විදිහට ඇති වුණාම අපිට මේ කාම ධාතුවක් කියලා දෙයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ මනසෙන් අරමුණ එන නිසා අපිට සිතන්න සිතෙනවා. එහෙම ගතියක් තියෙනවා. ඒක ගැන අපි සිතමින් පවත්තන එක නැති වෙනවා. මේක හරි ගැඹුරුයි මෙහෙම බැලුවාම. මේක හරි ගැඹුරුයි කියන්නේ අපිට උදාහරණයකට ගන්න පුළුවන්. අපි හිතමු දෙන්නේ වාහනයක නැගලා යනවා කියලා. එක්කෝ මේ හස්බන්ඩ් ඇන් වයිෆ් කියලා කියමුකෝ අපි. ළමයිත් එක්ක එහෙම යනවායි කියලා නේද? මේක එහෙම නැත්තම් තරුණ ජෝඩුවක් යනවා කියලා හිතන්න. දැන් මෙහෙම යනකොට එක්කෙනෙක් එළවනවා, අනිත් එක්කෙනා කියවනවා. එයා ඉඳගෙන කියනවා අන්න අතන මේ හොඳ හෝටලයක් තියෙනවා. එතන හරි රස කෑම තියෙනවා. ඒ වගේ වචනයක් ප්‍රකාශ කරනවා. එතකොට දැන් මේ මිනිස්සයා, එළවන මිනිස්සයා කල්පනා කරනවා එහෙමනම් මම අර හෝටලෙට යනවා. දැන් එයා ඩ්‍රයිව් කරනවා. එයා කල්පනා කරනවා මෙතෙන්ට යනවායි කියලා. මෙතෙන්ට යනවායි කියලා මෙයා කල්පනා කරන ගමන් අර කිව්ව වචනත් එක්ක දැන් අපි හිතමු අර මිනිස්සයාට ව්‍යාපාර මොනවහරි කෑමක් කී කියලා. දැන් මෙයා ඔබ ගැන කල්පනා කරනවා. අරමුණක් ආවනි දැන්. ඒ අරමුණ ගැන දැන් මේ මනුස්සයා හිතනවා. දැන් මෙතන තියෙන්නේ අභිජ්ජාව කියන එක, දැඩි ලෝභය, ගිජුකම. මේක තියාගෙන දැන් මෙයා කල්පනා කරනවා මං අතින්ට ගිහිල්ලා අරව කනවා. ඒ පුද්ගලයාගේ ගතිගුණ අනුව තව තව දේවල් හිතන්න පුළුවන්. මේ හෝටලයක්නේ, කාමර තියෙනවා, ඒ අනුව ඇති වෙන දේවල් ඒවත් හිතන්න පුළුවන්. දැන් මේ ඔක්කොම මෙයා හිත හිතා ඉන්නවා. තාම අර ගමන ගිහිල්ලා නැහැ, හෝටලෙට ගිහිල්ලත් නැහැ, කෑම කාලත් නැහැ. මනසෙන් මේවා හිතන්නේ මේ ඔක්කොම මුසාවාද නේද? එකක්වත් කරන්නේ නැතුව තමන්ගේ මනසෙන් මෙහෙම කල්පනා කරලා ඉන්න. සමහර විට ඇක්සිඩන්ට් වෙලා එතනම ඕක නතර වෙන්නත් පුළුවන්. හෝටලෙට ගියාම හෝටලේ කන්න කෑම නොදෙන්නත් පුළුවන්. නමුත් මේ කාලය තුල මේ මිනිස්යාගේ මනස මේක ගැන හිත හිතා ඉන්නවා. ඊට පස්සේ ගිහිල්ලා වෙන දේවල් ගැනත් හිත හිතා ඉන්නවා. මෙන්න මේව තමයි සරසංකප්පය වෙන්නේ. අභිනන්දනා කරලා, අභිනන්දනා කරනවා කියන්නේ මේකයි. අභිනන්දනා කරනවා අර කිව්ව දෙයට මනසෙන් කල්පනා කරනවා. කල්පනා කර කර ඉන්නවා. මේක තමයි මුසාවාදී කියන එක. ඒක ඇතු වෙන්නේ. මේක ඇත්තෙම කියනවා නම් මම මේ මල්ලංග පොළ ගොඩක් නෑ. අද කට්ටිය ගොඩක් ඉන්න නිසා මම ගෙනාවේ මේක සාකච්ඡා කරනවායි කියලා මේ කාරකේ කතාවත් එක්ක ඇති වෙන දේ. මේක මේ පෙන්වන්න හදන්නේ මේක මේ වාහනයක්. මේ මෙතන තියෙන්නේ වාහනයක්. මේ වාහනේ ඉස්සරහ රෝද දෙකක් තියෙනවා. ඒ රෝද දෙක තමයි ඔය කබලිකාර ආහාරය කියන එක. දැන් අර හෝටලේ කතාවක් කිව්වනේ. කවටලේ තියෙන්නේ කබලිකාර ආහාරය. ඕක තමයි එක රෝදය. ඊළඟට තව රෝදයක් තියෙනවා මේ ජාතිය කියලා. ඔය කබලිකාර ආහාර කාලා මේ පෘථුවියට ඇවිල්ලා අපි වුණ ශරීරයක් හදාගත්තා. ඔන්න ඕක අනිත් ටයර් එකයි කියලා හිතන්න. පිටපස්සේ දිනනවා ටයර් හතරක්. මේක කාර් එකක් කිව්වට මේක ටිකක් වාහනයක්, ට්‍රක් එකක් වගේ බලන්න. එකක් තමයි පිටිපස්සේ තියෙන මුසාවාදී කියන එක. ඊළඟට තමයි පිසුනා වාචා කියලා තියෙනවා. ඊළඟට පරුසා වාචා කියලා තියෙනවා, පිසුනා වාචා කියලා තියෙනවා. ඊළඟට සම්ප්‍රප්පලාප හතරක් ඇඳලා තියෙනවා. දැන් අපි මේ හුඟක් වෙලාවට කරන්නේ අර තණ්හාව හේතු කොටගෙන මේ වාහනේ එළවනවා. මේකේ මේ දාලා තියෙන දේවල් තියෙනවා නේද? මේ පෙන්නවා මෙතන කිද්දි ලෝභය කියලා එකක් තියෙනවායි කියලා. දැන් මට මේ ආප ගැන කතා කරා නම් මට ආප කන්න ඕනේ. එතකොට මම මේ වාහනේ තමයි නැගලා ඉන්නේ. මේ වාහනේ මම නැගලා ඉන්නේ. මේක මේ මැද්දේ තමයි මම ඉන්නේ. ඔය දාලා තියෙන්නේ මේ පරමාස කාය ගන්ත කියලා. ඒ කියන්නේ මම සම්පූර්ණයෙන්ම මේ වාහනේ නැගලා ඉන්නවා මේ අනිත් කට්ටියත් එක්ක. සම්පූර්ණයෙන් නැගලා ඉන්නවා. ගෙදර කට්ටියත් එක්ක වෙන්න පුළුවන්. ඔෆිස් එකේ අය වෙන්න පුළුවන් කට්ටියත්. ඊළඟට මේකේ මේ කෙරෝලට තියෙනවා මේ ඉදන් සත්‍යාබිනිවේශ කාය ග්‍රන්ථය කියලා. මෙතෙන්දි මම කරන්නේ මොකද්ද? මම මේ සම්පූර්ණයෙන් මේ දේවල් ඒක වටේ තියෙන හතරක් තියෙනවා. මුසාවාද, පරුසාවාචා, පිසුනාවාචා, සම්ප්‍රප්පලාපා කියන මෙන්න මේවම සත්‍යයි කියන එක තමයි මම කියන්නේ. මට පේන්නේ ඒවම සත්‍යයි කියලා. දැන් මම බලන්න මේ පළවෙනියට මම පෙන්නුවේ
එතන මේ සත්‍යය කියලා වෙන්නේ අර කෑම කන්න යන ඉස්සෙල්ලා එයාට ලැබිච්චි
අරමුණු අනුව එයාට හැදීමක් ඇති වෙනවා. මේක මේ මේවත් අතෙන්ට යන්නත් පුළුවන්, කණ්ඩත් පුළුවන්, කාලා මෙහෙම රස විඳින්නත් පුළුවන්. මේ ඔක්කොම ටික මගේ මනසෙ ඇති වෙනවා. ඒක තමයි මගේ මුසාව. දැන් එයා මේක සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් හැඟීම් ඇති වෙලා එයා ඉන්නවා. දැන් මේකේ උනේ මොකද්ද? මේ මැද්දේ තියෙන්නේ ඔය පද්දේ තියෙන එක තමයි ඔය ප්‍රොපෙලර් ෂාෆ්ට් කියලා කියන්නේ. මේ මන් දන්නේ සිංහලින් නම් මොකද්ද ඒකට කියන්නේ කියලා. ඔය ගිද්දි ලෝභයේ ඉඳන් ඔය ඉඳන් සත්‍යාබිනිවේස කාය ගන්තේ දක්වා යන එක තමයි ඔය වාහනේ අර පස්සේ ඉඳන් ඉස්සරහට කැරකෙන්න තියෙනවනේ මැද්දේ මේක. අන්න ඒක තමයි ඔය ෂාෆ්ට් එක. ඈ දඟර පොල්ල
ට්‍රාන්ස්මිෂන්
ගියෙන්නා. ඔව් සිංහල වචනේ මන් දන්නේ මේකේ නම නම් ප්‍රොපෙලර් ෂාෆ්ට් ඩ්‍රයිව් ෂාෆ්ට් කියලා කියනවා ඉංග්‍රීසියෙන් වචනේ තියෙන්නේ ඒකයි. ඒක තමයි මේක තියෙන්නේ. දැන් ඉතින් මේක මේ වාහනේ තමයි අපි එළවන්නේ. මේකේ ඔය ඉස්සරහාම තියෙන ගිද්දි ලෝභී කියලා කියන්නේ ඒක තමයි යුනිවර්සල් ජොයින්ට් එක. එතනින් තමයි අර රෝද දෙකට පවර කියන්නේ. ඉංජිනියරින් කරපු අයට හොඳට මේක දකින් තේරෙනවා ඉතින්. ඔය ස්පර්ශ ආහාරය කියලා එකක් දාලා තිනවනේ. ඒ ස්පර්ශ ආහාරය තමයි ඔය ස්ටියරින් වීල් එක කාර්කේ තියෙන්නේ. දැන් අපිට රූපයක්. එතකොට අපි ඕක කරකවමු මේ පැත්තට. සද්දයක් අපි මේ පැත්තට කරකවමු. ඔන්න ස්ටියරින් වීල් එක 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 පැතිවලට අපි කරකවමු. ඔය මැද්දේ තියෙනවනේ ෆීලිං කියලා, වේදනාව. ඒ වේදනාව තමයි මේ අර කන්ට්‍රෝල් සිස්ටම් එක, ගිය බොක්ස් එක කියලා ගන්න කාර්කේ දෙන්නේ. කොහොම හරි කාර් එක කන්ට්‍රෝල් කරන්න ඕකෙන් තමයි. ඔතන ඔය පරමාස කාය ග්‍රන්ථය කියලා කියන්නේ ඒ තමා තමයි ඩ්‍රයිවිං සීට් එකේ තමයි ඒක එලවන්නේ. එතකොට මේකේ ඒ ඉන්න අනිත් කට්ටිය, ෆැමිලි එකේ කට්ටිය, කාර් එකේ වෙලා ඉන්න අනිත් කට්ටියත් ඒකේ ඉන්න අනිත් සීට් වල. මේවා ඇති වෙලා තියෙන්නේ කොහොමද? අපි මේ කුසල් කරලා සීලබ්බත පරාමාස කායෙන් තමයි ගාන්ත වෙලා අපි උත්පත්ති ඇති කරගෙන තියෙන්නේ. ඒ උත්පත්තියත් එක්ක මම මෙන්න මේ අයව තෝරගන්නවා. මේ මගේ බිරිඳයි කියලා තෝරගන්නවා. ආදි වශයෙන් මේව කරලා තමයි මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඔෆිස් එකේ කට්ටිය.
ඒක කුසල් කි විතරක් කියන්නේ ඇක්සල්
එකට වෙන්න පුළුවන් නේද? අකුසල් වලට වෙන්න පුළුවන්. අකුසල් වලට ඒ පැත්තටම අපි යනවා. හැබැයි මේකේ ගන්න ඕනේ අපි ලොකු එක. ඒ කියන්නේ පොඩි ඒවයින් ඒක අනිවාර්යයෙන්ම වෙනවා. එතකොට ලොකු එක තමයි අපි පාවිච්චි කරන්නේ සාකච්ඡාවදී ඒක පෙන්වන්න. එතකොට ඉතින් මේ නිසා මම සංස්කාරයන් කරනවා. එකක ආකාර වූ සංස්කාරයන් මම කරනවා. සංස්කාර කියලා කිව්වම මෙතනදී අපි බලන්නේ වචී සංස්කාර කියන එකයි, චිත්ත සංස්කාරයි කියන එකයි. මේකේ කාය සංස්කාර ඇඳලා නැහැ. දැන් බලන්න, දැන් අපි මුලින් සාකච්ඡා කරා අර ගිද්දි ලෝභය නිසා මම ඔන්න මේ පැත්තට කරකිනවා. අන්න ආප්ප කන්න අර කඩේට යමුයි කියලා කිව්වනේ මගේ මේ පැත්තට තමයි මම මේවා කරන්නේ. කොහොමද මේ මැද්දේ තියෙන කෑල්ල කරගන්නේ? මේකට තව ධර්මතාවයන් ගොඩාක් තියෙනවා. මේ කබලිකාර ආහාර හේතු කොටගෙන ඔය පළවෙනි පාරේ අපිට පේනවා ඔය එතන කබලිකාර ආහාරේ ඉඳන් ජාති දක්වා යනකොට එතෙන්දී ඇති වෙනවා රාගය කියලා, රාග සල්ලේ කියලා. ඒ රාග සල්ලයේ හේතු කොටගෙන අපි ආපහු හරියට කබලිකාර ආහාරයට ලණුවක් දාලා මෙහෙම ආපහු කරකවන කබලිකාර ආහාරයට යනවා වගේ කැරකීමක් තියෙනවා. ඒකෙන් තමයි අර ගිද්දි ලෝභය නම් ඇඳලා තියෙන එක අපි ඒ ඇක්සල් එක කරකවනවා මේ පැත්තට. මේ පැත්තට යන්න කරකවන. මොන එක කැරකිල්ලක් ඒක. දැන් ස්ටියරින් වීල් එකත් හැරුණා මේ වාහනේට පවර් එකකුත් එක ආකාරයකට අපි මේ මේක දෙනවා මේ විදිහට. මේ ගිති ලෝභය නිසා අපි කිව්වා අපිට මුසාවාදයේ කියන එක අපි කරනවා කියලා. නේද? අපි සාකච්ඡා කරානේ දැන් මේ ආපකණ්ඩ යමුයි කියලා හරි මොනවා හරි එහෙම කිව්වහම එතෙන්ට ගිහිල්ලා මම මේ හිතනවා. මම මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම රස කළා මෙහෙම කනවා මෙහෙම කනවා මෙහෙම කනවා. ඊට පස්සේ කාලා කරන දේවලුත් ඒවත් ඔක්කොම කල්පනා කරලා ඉවරයි. මේව තමයි මුසාවාද කියන්නේ. ඒක එකක්වත් වෙලා නැහැ. මේ මිනිස්සයා මේ හිත හිත ඉන්න දේවල්. ඔන්න පිටිපස්සේ රෝදේ කැරකෙනවා. පිටිපස්සේ රෝදේ කැරකෙනකොට දැන් මේ 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 ප්‍රබල ශාක්‍ය ද ආපහු කරකලා ඉස්සරහට එනවා. ඉතින් මගේ අර ගමන මම යනවා. මේක තමයි මම කරන්නේ මේ එකක්. ඒ වගේම තමයි මම මේ ඊර්ෂ්‍යාව හේතු කොටගෙන මේ ඊර්ෂ්‍යාවෙන් නුත් මම ඕක කරනවා. මුසාවාදී කරනවා. කොහොමද මම ඊර්ෂ්‍යාවෙන් මුසාවාදී කරන්නේ? මම ඔෆිස් එකේ වැඩ කරනකොට ඔන්නේ ඔෆිස් එකේ මට ප්‍රොමෝෂන් එක හම්බුනේ නැහැ. ප්‍රොමෝෂන් එක හම්බුනේ අර අනිත් මනුස්සයාට. ඉතින් ඒ මනුස්සයාට ප්‍රොමෝෂන් එක හම්බුනාම දැන් මම කල්පනා කරනවා මමත් ක්වොලිෆයිඩ්. මමත් මහන්සි වෙලා මම වැඩ කළා මම මේක කරලා තියෙනවා. මගේ සීලබ්බත පරාමාසය මේ විදිහයි. මගේ ඩිග්‍රී එක කියන්නේ ওই සීල පොතේ මගේ රැකපු එක තමයි. මමත් වැඩ කළා මමත් ඉගෙන ගත්තා. අරයට හම්බුණා. දැන් මං කියනවා එයා ක්වොලිෆයිඩ් නැහැ. අර ජොබ් එක මටයි දෙන්න තිබුණේ. මගේ කියලා මං අරක කියනකොට මම බොරු කියලා ඉවරයි. ඒ මොහොතේම මම බොරුවක් කිව්වා. අර මිනිසුන්ට තේරුණා මේ අය සුදුසුද කියලා. මං කියනකොට ඒක මගේ කියලා ඔන්න ඒ මගේ මනසෙන් ඇතිවෙච්ච ඒ දේ හේතු කොටගෙන ඔන්න මම මේ වුණා. මගේ තියෙන ඊර්ෂ්‍යාව. දැන් ඊර්ෂ්‍යාව නිසා මම බොරු කියනවා. මේක නිසා මට මක්කේ කියන එකකුත් ඇති වෙනවා. මං එයාගේ ගුණ මකන්න අනිත් කට්ටියට කියනවා. අනිත් කට්ටියට කියනවා මේ එයා නෙමෙයි සුදුසු මමයි සුදුසු. එයාට මේ මේවා දේවල් නැහැ. එතකොට අරයාගේ ගුණේ මම අයින් කරනවා. ගුණ මකනවා කියන්නේ ඒකයි. එතකොට මේක කරනකොට මොකද සිද්ධ වෙන්නේ? මේ ගුණ මක් මේ මැකීමෙන් හේතු කොටගෙන. දැන් මම ඇත්තම කියනවා නම් මේ මක්කේ හේතු කොටගෙන මම පරුස වචන හිතන් කියනවා. අරයට මම බනිනවා. නිකන් නෙමෙයි බැන බැන මේ කියන්නේ මේ දේවල් ගැන. එතකොට අපිට පේනවා මේ මූලික වශයෙන් මේ ලෝභය හේතු කොටගෙන මම මුසාවාදී කියන එක කරනවා කියලා. ඒ වගේම ඊර්ෂ්‍යාව හේතු කොටගෙන මම මුසාවාදී කරනවා කියලා පේනවා. ඒ වගේම මට පේනවා මට ව්‍යාපාදයේ තියෙනවා නම් ව්‍යාපාදයේ හේතු කොටගෙන මම පරුස වචන කතා කරනවා. ඒ වගේම මම මක්කේ හේතු කොටගෙන පරුස වචන කතා කරනවා. අර පුද්ගලයාගේ ಗುಣ මකමින් මම කතා කරනවා. ඔය පරබල්ලා කියලා කියන්නේ හරි ලස්සන වචනයක් බැලුවාම සිංහල භාෂාවේ තියෙන ওই වචනේ බැලුවාම හරිම අර්ථයක් තියෙනවා. මේක මේ මේ මම තෝරගත්ත දෙයක් නෙමෙයි. මේ සාම්පති මහා බ්‍රහ්ම මහරහතන් වහන්සේ මට කිව්වා මේක ඇනලයිස් කරන්න කියන එක. පරබල්ලා කියන එක කොහොමද ඇති වෙන්නේ කියලා බලන්නකෝ. දැන් අපි බලනවා ඔන්න මිනිසෙක් ඉන්නවා. මම පොහොසත් දුප්පත් මිනිසෙක් ඉන්නේ. මේ දුප්පත් මිනිසයා එනවා අපේ ගෙදරට ආවම මේ මිනිසයාට කන්න දෙන්නේ. මොනසයට ඉන්න තැනක් නැහැ කියලා කිව්වම මම සමහරට ඉන්න තැනකුත් දෙනවා. එතකොට ඔහම ඉන්නකොට දැන් ටිකක් කාලයක් මේක මම කරගෙන යනකොට දැන් මට පේනවා මම මේ කුසලයේ කිරීම හේතු කොටගෙන මම දැන් දිව්‍ය ලෝකෙම ඉපද ඉන්නත් පුළුවන්. මොකද කුසලයේනේ කරන්නේ. එතකොට මගේ සීල පරමාසයේ පැත්තට මම යනවා. ඊළඟට මම මේ පුද්ගලයාව පගේ කියලා ගැනීමක් දැන් මම කරගෙන තියෙනවා. මොකද මේ මනුස්සයාට මමයි කන්න දෙන්නේ මමයි මේව වෙන්නේ. ඒක නිසා මේ මනුස්සයා මගේ. දැන් මෙහෙම වුණා මොකද වෙන්නේ? මම මේ විදිහව තනි කර මගේ මනසෙන් අයිති කරගෙන තියෙන්නේ. දැන් මේ මනුස්සයාට කොහොමවත් යන්න එක මං හරි නෑ. මගෙන් අවසර ඇතුව තමයි යන්නේ. හැබැයි මෙයා යනවා මගේ තරහකාරයාගේ ගෙදෙට්ට. තරහකාරයාට ගෙදෙට්ට ගිය ගමන් මම කල්පනා කරනවා පරබල්ලා. පරයි කියලා කියන්නේ මොකද? මං හිතාගෙන හිටියේ මගේ කියලා. දැන් මේ මනුස්සයා මගේ නෙමෙයි. බල්ලා කියනකොට මං අරයට මනුස්ස ගුණේ පල්ලෙහාට දැම්ම බල්ල තත්ත්වයටපත් කළා. අන්න මක්කියා. බලන්න පාරවල් දෙකකින් ගිහින් මම මේක කරන්නේ. හරි මේ ඉංග්‍රීසි භාෂාව නම් මෙහෙම වචනයක් නැහැ. ඒ සිංහල භාෂාවේ ඕක තියෙනවා. ඔන්න ওই විදිහටයි අපේ මනස වැඩ කරන්නේ. ඔතෙන්දී මේ පාරවල් දෙකක ගමන් කරනවා. මෙතන සමහර අය දන්නවා මේක. සමහර අය දන්නේ නැහැ මේ ආහාර හතරේ. ඔය අපි පෙන්නලා තියලා තිනවා ඔතන මේ කබලිකාර ආහාරය එකක්, ස්පර්ශ ආහාරය කියන එක තව එකක්, දෙවෙනි එක, තුන්වෙනි එක තමයි මනෝ සංචේතන ආහාරය, හතරවෙනි එක විඥාන ආහාරය. එතකොට මේ පරබල්ලා කියනකොට අපි ওই ස්පර්ශ ආහාරයෙන් ගමන් කරපු ගමනේ ගිහිල්ලා තියෙනවා. මනෝ සංචේතන ආහාරයෙන් මමංකාරයක් ඇති කරගෙන තියෙනවා මගේ කියලා. මෙන්න මේ ක්‍රම දෙක ගමන් කළා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි මේ මගේ සංකල්පයන් ඇති වෙන්නේ. දැන් මං හිතනවා අර මනුස්සයාට බැන බැන ඉන්නවා. ඒ මනුස්සයා සමහරට දන්නේත් නැහැ. මට මේක ආරංචි වෙලා මං ඒ මනුස්සයාට මේවත් මේ සංකල්ප. මේ අරමුණ එන නිසා මං හිතනවා. මේ සංකල්පයන් ඕගොල්ලන්ට තියෙනවද? මම මේක ගොඩාක් දීර්ඝව තියෙනවා. මම මේක මේ වෙලා යන නිසා සාකච්ඡා කරන්නේ නැහැ. මේ භාවනාව කරන වෙලාවේදී මේවා තියෙනවද? මම හුස්ම ගැනීම හරියට කරන කෙනෙක්. මම හුස්ම ගැනීම ගැන හිතනවා, පිටකරන එක ගැන හිතනවා. මම අර මනුස්සයාට බයිලක් කරන්නේ නෑ. මම ආපකණ්ඩ යන්න හිතන්නේ. ආපකණ්ඩ යන්න හිතනවා නම් ඒ කියන්නේ මේ භාවනාව කෙරෙන්නේ නෑ. ඔන්න ඕකයි වෙනස. ඒකයි මේ තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. මේක හරියට කරනවා නම් මේ මනුස්සයා හුස්ම ගැනීමයි පිටකිරීමයි කියන එක ගැන විතරක් එයා හිතනවා. මෙයාට මේ සරසංකල්පයන් කිරීම ඇති වෙන්නේ නැහැ. ඒ වෙලාවට ওই පිටිපස්සේ තියෙන රෝධ දෙක කරකෙන්නේ නැහැ. රෝධ හතරම කරකෙන්නේ නැහැ. ওই විදිහට බලුවහම ওই පිසුනා වාචයත් ඒ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. සම්ප්‍රප්පලාපයත් පැහැදිලි කරන්න පුළුවන්. සමහර විට අපි ඊළඟ සුමානි බලමු. මොකද අපි සාමාන්‍ය පැයක් මේක කරන්නේ. මේක හරියි ලස්සන ධර්මයක් මෙතන. මේ විදිහටයි අපි හිතන්නේ. මේක කර කර තමයි අපි ජීවත් වෙන්නේ. අපි නිතරම සාමාන්‍ය පුද්ගලෙක් හිතාගෙන ඉන්නේ අනේ මම බොහොම හොඳයි, මම සිල්වත්, මම පරුස වචන කියන්නේ, පිසුන වචන කියන්නේ නැහැ, මෙහෙමයි කියලා. නමුත් මනසේ තියෙන්නේ මොකක්? මට කෙනෙක් පිළිගන්නවා නම් මට ගිද්දා ලෝභය තියෙනවායි කියලා. ලෝභය තියෙන පුද්ගලයා මුසාවාදේ කරනවා මනස. ඊළඟට තමන්ට තරහ යන ව්‍යාපාදයේ තියෙනවයි කියලා කෙනෙක් දන්නවනම් ඒ ව්‍යාපාදයේ තියෙනවනම් මම පරුස වචන කියනවා. මං රෝදේ කරකවන්න යනවා. හැබැයි රෝදේ හයියෙන් කරකවල පිට කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ මොනවද මේ කියන්නේ? විතක්ක විචාර. මනසෙන් ඇති වෙන විතක්ක විචාර කරමින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒක නොකර ඉඳීම කියන එක තමයි අර රෝද කරකවන්නේ නැති කරන එක. ওই සංඥාව තියෙන සංඥාව තමයි බ්‍රේක් එක. සංඥාව වෙනස් කරපු ගමන් අපිට මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? අපි කෙස් ටික ගමු. කෙස් ටික අරගෙන අපි කල්පනා කරනවා මේ කෙස් ටික කියන එක බොහොම හොඳයි, ලස්සනයි, මෙහෙමයි කියලා කල්පනා කරනවා නේද? අත ගන්නවා, පීරනවා, මෙහාට කරනවා, හැඩ කරනවා. ওই කෙස් කහ පිඟානක විච ගමන් මොකද කරන්නේ? එක පාටම චීය කියලා අයින් කරනවා නේද? අන්න දැක්කද බ්‍රේක් එකක් හැදුවා. අන්න ඒක තමයි බ්‍රේක් එක කියන්නේ. අර සංඥාව වෙනස් වුණා. ඇත්ත සංඥාව මතු වුණා. ඇත්ත සංඥාව මොකද්ද මේක? අසුබයි කියන එක. අසුබයි කියන එක මතු වෙච්ච ගමන් අර සුබ කතාව යන්නේ. ඒක මේ මොහොතේ විතරයි යන්නේ. ආපව කිස් ටිකට අර මෝඩකම ඉතින් බැලුවාම ආපව කිස් ටික සම්බන්ධයෙන් ඒ ගමන ගමන් කරනවා.
මේ ජීවිතයේ අසුබේ දකින්නේ සාමාන්‍ය ජීවිතයේද ඒකේ ස්ථාර විතරයි නේ? කියන්නේ අසුබේ
අන්න ඒකයි වැරද්ද. ඒ සංඥාව භාවිතා කරන්න ඕනේ, ජෙනරලයිස් කරන්න ඕනේ. හැම කෙස් ගහක්ම මෙහෙමයි. මගේ ඔළුවේ තියෙන එකත් මෙහෙමයි, එළියේ තියෙන එකත් මෙහෙමයි කියලා සම්පූර්ණයෙන් මේ සංඥාව ගෙදන්නේ. අන්න ඒක තමයි මේ අසුබ සංඥාව කියන්නේ.
ඔව්. ඒක විතර නෙමෙයි මුළු කාලයකට. ඒ කියන්නේ ඒ වෙලාවකට නෙමෙයි.
මුළු සම්පූර්ණයෙන්ම මේක සම්බන්ධයෙන් අතීත වේවා අනාගත වේවා හැම කෙස් ගහක්ම සියුම් වේවා රළු වේවා ඈත වේවා ළඟ වේවා අර 11 ආකාරයකට බලන්නේ. ඒ හැම එකම අතීත අනාගත පච්චුප්පන්න හැම කාලෙටම 11 ආකාරයකට මේ කෙස් ගන්න. මේ වගේම තමයි හැම කෙස් ගන්න කියලා ගන්නවා. එතින්ද බ්‍රේක් එක ගහන්නේ නැද්ද අපි? අපි ආපහු ඔළුවට යනවද? ඔළුව පීරණ්ඩයි, ඒක ඔළුව පීරන්නේ පහින් එක නෙමෙයි මේ කියන්නේ. සරසස මේ ඉන්නවයි කියන එකට අපි යන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි මේක සංඥාව. ඉතින් මේක ලොකුම බ්‍රේක් එක තමයි නිරෝධ සමාපත්තිය. සඤ්ඤාව ඊ වේදනාවයි කියන එක දකින්න නැතිව වෙනකොට අන්න සම්පූර්ණ බ්‍රේක් ගහුවා. එතකන් අපි පොඩි පොඩි බ්‍රේක් ගන්නවා, එකක් ගන්නවා, හැබැයි බ්‍රේක් එක අතහැරලා වෙන බ්‍රේක් වෙන ආපහු යනවා, ආපහු බ්‍රේක් එකක් ගන්නවා. ඒ විදිහටයි තියෙන්නේ. ඉතින් මේක හරිය ලස්සන ධර්මයක්. මේකෙන් බයදිරි කරන්න පුළුවන් ඕනම දෙයක්. හරි පුදුම දෙයක් මේකේ තියෙන්නේ. මෙතන මේ පෙන්නනවා මේකේ මේ මුල හරිය තියෙන්නේ උප්පත්ති භවයේ කියන එක ඇති වෙන හරිය. ඒ කියන්නේ මේ ඔය ආහාරයේ ඉඳන් ඔය මේ වේදනාව මේ මේ චේතනාව දක්වා එන හරිය තියෙනවනේ. ඕකේ මුල භාගයේ තියෙන උප්පත්ති භවය. උප්පත්ති භවය කියන එක තමයි අර ආප ගැන කතා කරාම යන්යන් කියලා තමන්ගේ මනසෙන් එන්නේ. එතකොට පිටිපස්සේ තියෙන කර්ම භවය. මේක කලින් කාලා පුරුදු වෙලා දැන් පිටිපස්සේ රෝධේ කැරකෙනවා. මේක කර්මයේ විපාකයේ සහිත මේක කැරකෙනවා. ඉතින් මේක තව පැහැදිලි කරන්න පුළුවන් කුසල් වශයෙන් අකුසල් වශයෙන් මේක දිගට ගෙනියන්න පුළුවන් මේ පිටිපස්සේ වෙන වෙන කාර්ය මහා විශාලයි මේක. දැන් මේ 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 මනෝ සංචේතනාවෙන් පැත්තේ ඉඳන් අනිත් පැත්තට තියෙන ටික තියෙනවානේ. ඒ කියන්නේ මනෝ සංචේතනාවේ ඉඳන් ඔයා ඔය මේ ඩයග්‍රෑම් එක දෙකට බෙදුවොත් එහෙම මෙතන ඉඳන් මේ පැත්තට උප්පත්ති භවය, මෙතන ඉඳන් මේ පැත්තට කර්ම භවය. ඒ හරිය සිද්ධ වෙන්නේ ඔක්කොම මේ කර්මයන් රැස් කරන. ඕක දෙකක්. ඒ කම්ම භවය, උප්පත්ති භවය කියන්නේ. හැබැයි ඒක දෙකම පැහැදිලි කරන්න පුළුවන්. මේ මේ මිනිස්සු මේකෙන් හැටියට. ඉතින් අපි මේක එහෙමනම් වෙලාව ඉවර නිසා අපි එනසුමානිත් මේක ටිකක් සාකච්ඡා කරමු මේ සූත්‍ර දේශනාවත් එක්කම. ඒ ඊළඟ සුමානි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ කායගත සති භාවනාව කරන්නයි. මම කලින් නම් හිතාගෙන හිටියේ අද මේක කරනවා කියලා. හැබැයි අලුතෙන් කට්ටිය ආපු නිසා මම ආපහු ඒක වෙනස් කළා. කායගත සති භාවනාවේදී අපි කරන්නේ මේ කෙස් ලොම් නියදත් මස්සම් නහර ඇට ඇට මිදුළු වකුගඩුව හෘදය අක්මාව දලමුසීවි ඇල දිව පෙනහැල්ල අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර ඒ දක්වා ඒ කියපු දේවල්. ඊළඟට පිත්ත සෙම සැරව ලේ ඩහදිය මේද තෙල කඳුළු උරුණු තෙල කෙලසොටු සඳ මිදුළු මුත්‍රා මතනක් කරුණු 12ක් තියෙනවා. එතකොට මේ කරුණු සම්බන්ධයෙන් අපි කල්පනා කරනවා මේ මේ ශරීරයේ තියෙන්නේ මෙන්න මේ වයි කියන්නේ. එතකොට ඒක මතක තියෙනවා නම් කොටසක් වශයෙන්වත් ඒ කෙස්ලොම් නියදත් මස්සම් මේ ආකාරයට ඒ භාවනාව කරගෙන යන්න පහසු වෙනවා. මොකද නැත්තම් පළක් වෙලාවට කෙනෙක් කල්පනා කරනවා මේක මේ කෙස්ලොම් නියදත් මස් දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද කියන එක හිතනකොට අර භාවනාව හිටිනවා. එහෙමනම් ඒ පුද්ගලයාට කරන්න පුළුවන් අර මුල ටිකම ආපහු කෙස්ලොම් නිය කියලා යන්න පුළුවන්. ඔය දෙතිස් කුණෝපේ මතක තියාගන්න පුළුවන් නම් ඒක ෆ්ලෝ එක හොඳට යනවා. මොකද මේ භාවනාවේ සම්පූර්ණ යෑමෙන් තමයි එක එක දේවල් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලේ කියන එක ගන්නකොට අපිට තව සංඥාවක් ඇති වෙනවා. අසුචි කියනකොට තව සංඥාවක්. මුත්‍රා කියනකොට තව සංඥාවක්. එතකොට මේ අසුභී එක එක කොටස් ඒ විදිහට ඇති වෙන. ඒක නිසා පෙරහුරුව තියනවා නම් පහසු වෙනවා. මේ දෙතිස් කුණෝපේ මතක තියෙනවා නම් ඉතින් බැරි නම් පුළුවන් තරමක් මතක තියාගන්න. භාවනාව හොඳට දිනුවට යන්න නම් ඒ කියන්නේ ඒ ධානයේ සමාධියන් සහිතව පවත්වන්න නම් මේ වචන සෙට් එකේ අඩුපාඩුවක් තිබුණොත් ඒක නවතින ගතියක් තියෙනවා. වචන සෙට් එක හොඳට යනවා නම් එයා ඒ භාවනාවේ දක්ෂතාවයේ තියෙනවා. ඒකයි මම මේ මතක් කළේ. පුළුවන් නම් මේ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍ර දේශනාව කායගත සති සූත්‍රයේ තියෙනවා ඒක ගැන. ඊළඟට අපි භාවිතා කරන මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකායේ ඒ සූත්‍ර දේශනාවෙත් තියෙනවා. මේ සූත්‍රය හැමතැනම වගේ උගක් ඔය කායගත සතිය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. පුළුවන් නම් ඒ දෙතිස් කුණුපේ ගැන පොඩ්ඩක් බලන්න. එහෙමනම් අපි අද නවත්වමු.